我哋散啦。පින්නතුන් මේ ජීවිතේ පුරාමටම එකම එක දවසකවත් හිත දැකලා නැහැ. දැකලා තියෙන්නේ මොනවද කියලා දැන් තමන්ට තේරෙනවා ඇති. මොනවද දැකලා තියෙන්නේ? සිතුවිලි. සිතුවිලි දැක්ක මිසක් සිත දැක්කේ නැහැ. ඒ ගොඩාක් අය සිත දිහා බලන් ඉන්නවා කියලා කියන්නේ සිතුවිලි දිහා බලන් ඉන්නවා. ජීවිතේට කවමදාකවත් ඇස දැක්කේ නැහැ. කන්නාඩියෙන් දැක්කත් ඇහැ නෙමෙයි දකින්නේ. ඒක හොඳට තේරුම් ගන්න. කන්නාඩියෙන් පේන්නේ ඇහැ නෙමෙයි. හෙවණැල්ල. කන්නාඩියේ තියෙන හෙවණැල්ල. දැන් මේ අවුරුද්ද ගියාම හෙවණැල්ල අනිත් පැත්තට වැටෙන්නේ. ඒ වගේ තමයි කන්නාඩියේ තියෙන හිවණැල්ල. මේ කැමරාවකින් ගත්තාම පේන්නේ හිවණැල්ල. ඇහැ දැක්කේ නැහැ. ජීවිතේට ඇහැ දැකලා නැහැ. ජීවිතේටම හිත දැකලා නැහැ. ඉතින් ඔය හිත දකින්නෙත් ඇහැ දකින්නෙත් නිවන් දැක්ක කෙනා. මාර්ගඵල අවබෝධී කෙනා. හිත කියන්නේ හරිම ලස්සන එකක්. පහසු තියෙන්නේ පුදුම සූක්ෂමතාවයේ ධර්මතාවයක් නිසා තමයි පහසු. මොනවාද? හිතෙන් හිත දැකීම. හිතෙන් හිත දැකීම නිසා තමයි අපහසු වෙලා තියෙන්නේ. ඇසෙන් ඇස දැකීම. ඉතින් කෙනෙක් කියන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ තිබුණ නැද්ද මීට වඩා ලේසි ක්‍රමයකට මේක කියන්නේ කියලා. එහෙම ලේසි කරන්න බෑ. අර අපි කිව්වා වගේ දුර්වල කෙනාට වුණත් ශක්තිමත් කෙනාට වුණත් වයසක කෙනාට වුණත් නේද අබ්බගාත කෙනාට වුණත් සිරිපාදි කන්ද පාත් වෙන්නේ නැහැ. අබ්බගාත කෙනා හරි යන්න ඕන අර කන්දේ විදියටම තරණය කළ ශක්තිමත් කෙනෙක් යන ගමනම යන්න ඕන. ඒ වගේ නිවනත් එහෙම පහත් කරන්න බැහැ කාටවත් ගේ දුර්වල කමටවත් හැකියාවටවත් අනුකම්පාවටවත් පහළ වෙන්නේ. මේක බොහොම ඉහළ ධර්මතාවයක්. එහෙමනම් ඔය ඇත්තෝ දකින්න ඕන කාගේවත් හිත නෙමෙයි. පරචිත්ත නෙමෙයි තම චිත්ත දකින්න ඕන. ඈ? තම චිත්ත. සචිත්ත දකින්න ඕන. පරචිත්ත නෙමෙයි සචිත්ත. සචිත්ත කියන්නේ තම සිත. තමන්ගේ හිත දැක්කොත් තමයි චිත්තං ධත්ත සුඛාවහං. හිත දැනගත්තොත් හිත දැකගත්තොත් සැප ලැබෙනවා අය. නිවන් සැප ලැබෙන්නේ. නිවන් සුවය. මේ ආත්ම භාවයේදී දැක ගනීද? මේ ආත්ම භාවයේ දැක ගනීද? දැකගත්තේ නැත්තොත් ඒ ඇත්ත හැමෝම ඉන්නේ තිරිසනේ. තිරිසනේ කියන්නේ සුඛ දුක්ඛ උපේක්ෂා. තිරිසන තුනයි. තුනක් විඳ විඳ ඉන්නවා. තිරිසනා කියලා කියන්නේ ඒ තුනටම වැටිලා වේගයෙන් පාලනයක් නැතුව ක්‍රියාත්මක වෙන නිසා කියනවා තිරිසනා. තිරිසන හංගන්නේ නැනේ තරහ ගියොත් පැනලා කෑවා. කරුණාව දයාව ඇති වුණොත් වලිග වෙනවා. දැන් මිනිස්සු නම් ඕක පෙරලනවා හංගනවනේ. රය තිරිසන කෙලින්ම එයාගිට මේ එකක් නෑ. මන උස්ස කිව්වේ එකයි මනස උසස්. නමුත් තිරිසනේ තමයි ඉන්නේ. තුනේ තමයි ඉන්නේ සුඛ දුක්ඛ උපේක්ෂා. සුඛ දුක්ඛ උපේක්ෂා කියන තුනේ තමයි ඉන්නේ. කොහොමද ඔකෙන් නිදහස් වෙන්නේ? තමන්ම තමන්ගේ නිදහස සොයා ගන්න. ඒ නිදහස සොයාගත්තයි කියලා ලොකු වෙනසක් ජීවිතේ සිද්ධ වෙන්නේ නැහැ. අහසින් යන්න එහෙම මේක බෑ. ඒක කරන්න බෑ. සාමාන්‍යයෙන් අර විසාකා මහා උපාසිකාව වගේ අනේ පිරිසිදුතුමා වගේ සාමාන්‍ය ජීවිතයක් තියෙයි. හොඳ දර්ශනයක් තියෙනවා. හොඳ යථා අවබෝධයක් තියෙනවා. තමන්ට මොනවද ලැබුණු අත්දැකීම්? අපි හිතෙන් හිත දිහා බලාගෙන ඉඳි, ඇසින් ඇස දිහා බලාගෙන ඉන්නා වගේමද කොයි විදියද තමන්ට මොන වගේ කාරණයක්ද වැටහුනේ කියන්න බලන්න තමන් දත්තයුරින්. හරියට හරි. ඔව්. ඔහොම ගැඹුරු කාරණයක්. ඒක ක්‍රමානුකූලව අවබෝධ කරගන්න ඕන. ඔහේ ප්‍රවේශයක් විතරයි. ප්‍රවේශයක් විතරයි. හිත දැක්ක හැම නෙමෙයි. දකින්න උත්සාහ කරද්දී තමන්ට ලැබුණු අත්දැකීමක් තමයි ප්‍රවේශයේ ප්‍රකාශ කළේ. හිත එහෙම, හිතේ ස්වභාවය එහෙම නෙමෙයි. හිත කියන්නේ ඊට වඩා දෙයක්. ඔව්. කියන්න බලන්න අනිත් පින්නතුණු. මුකුත් නැතුව වගේ සංඥාවල් එන්නේ නැතුව යනවනේ. සිතුවිලි නතර වෙනවා. එහෙම කියලා කියන්නේ ඒකම තමයි. ඉතින් හිත දිහා බලනකොට අනිත් ඒවා නිකන් ඔක්කොම නතර වෙනවා වගේ නේ. ඔව්. අරමුණක් නැති සිතක් නම් සත්වයක් නෑ තමයි. ඔව්. ඔව්. අරමුණක් නැතුව ඉන්න හිටියොත් එහෙම ඒකම අරමුණ. අරමුණක් නැතුව ඉන්න ඕන කියලා උත්සාහ කළොත් එහෙම ඒකම අරමුණක් බවට පෙරලෙනවා. දැන් මේක තේරුම් ගන්න බැරි වෙනකොට තරහයම යන්නේ නැද්ද? තරහ යන්න ඕන හරි විදියට. හරි විදියට බැලුවොත් තරහ යනවා. මේ ලෝකයේ කොහේ ගියත් හම්බෙන්නේ උපාදාන කරන්න දෙයක්. අල්ලගන්න දෙයක්. තරංගයක් වුණා දුවනකොට මෙතන ඉඳන් ඉරක් ගහලා පෙන්නනෝ අර කණුව ළඟට දුවන්න ඕන මීටර් 100යි. එතකොට එයාට අරමුණක් තියෙනවා, උපාදානයක් තියෙනවා, දුවගෙන යනවා. හරිනේ? මේ රවුම දුවල එන්න ඕන මීටර් 200යි, 300යි, 400යි කියලා කියනවා. ජීවිතෙත් එහෙමයි. උපාදානයකින් තොරව කොහෙවත් ගමනක් නැහැ. උපාදානය තියෙනවා. උපාදානය නොකර වැඩ කරන්නත් පුළුවන්. මාර්ගඵලලාභීන්ට අවමය කරන්න පුළුවන්. රහතන් වහන්සේලාට නැතිම කරලා වැඩ කරන්න පුළුවන්. උපාදානයක් නැතිව. ඇයි උපාදානය වෙන්නේ? අවිජ්ජාපච්චය සංඛාරා වෙන නිසා. ඉන්නතුන් කරනවා කියන දේවල් මම කරනවා කියනවා කියන අර මල්ලට වැටෙනවා. මම කරනවා කියනවා දකිනවා, හැඟෙනවා, හිතනවා, ජීවත් වෙනවා, ඉපදෙනවා, මැරෙනවා කියන මල්ලට වැටෙනවා. එතකොට කෙනෙක් කිව්වොත් ආ මේකේ සත්‍යයේ පුජ්‍යලේ කාත්මයක් නැහැ කියලා. ඇත්තෙම කොයි ඉන්නවා? ඉන්න නිසා නෙමෙයි නිදහස් වෙන්න උත්සාහ කරන්නේ. කවුරු හරි කියනවා නම් මේකේ සත්‍යයේ පුජ්‍යලේ කාත්මයක් නැහැ කියලා, ඒක බොරුවක්. හැම කෙනෙකුටම ඉන්න නිසානේ දැනෙන්නේ. මේ මට බනිනවා, මට තරහ යනවා කියලා දැනෙන්නේ, මට දුක දැනෙනවා කියන්නේ සත්‍යයේ පුජ්‍යලේ කාත්මයක් නැද්ද? එතකොට වෙන විද්‍යාවක් ඕනේ නැහැ. ඒ දැනීමම ඇති කියන්න මේ ඒ ගත්තනේ, ඒ වැනි ක්‍රමයකට ගත්ත නිසානේ මට මේ තරහා යන්නේ. හේව් තැන ඉඳලා මේකේ සත්‍යයේ පුජ්‍යලේ කාත්මයක් නැහැ කිව්වොත් ඒක බරපතල වරද. ඒක මිත්‍යා දෘෂ්ටියක්. සත්‍යයේ පුජ්‍යලේ මේක ඇතුලේ ඉන්නවා. එයාගේ නිදහස් වෙන්න තමයි මේ උත්සාහ කරන්නේ. සත්ත්ව පුජ්‍යලේ ආත්මයක් කියන අවස්ථාව, ඒ කියන්නේ මෙතන ඉන්න සත්ත්ව පුජ්‍යල දෘෂ්ටි එලවගත්ත කෙනාට නෑ. එයාට නෑ. හරියට මේ මේසයක් වගේ තමයි. මේසෙ උඩ තියෙන අපිරිසුදු දේවල් පිරිසුදු කළාට පස්සේ ඊට පස්සේ නෑ. ඒක හරි. නැත්තල් තියෙනවා. ඒ වගේ හැම ජීවිතයකම සත්ත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටි තියෙනවා, සාංශාරික බලවේගයක් තියෙනවා. ඒ බලවේගෙ මෙතන ඉවත් වුණාට පස්සේ ඒක පිටින්න්නේ නෑ. ඉතින් එක් එක් අයගේ තියෙන මේ සාංශාරික මේ හිතේ තියෙන එක් එක් ආසාවල් මට්ටම් තියෙනවා. ඒ ආසාවල් මට්ටම් ඉක්මවා ගියාට පස්සේ තමයි එයා නිවන් දකින්නේ. නැව ඔයත්තොත් බලන්න, ඔයත්තන්ගේ ආසාවල් මට්ටම් කොතනද නතර වෙන්නේ කියලා හිතෙන් හිතන මට්ටම් බලන්න. හිතෙන් හිතන මට්ටම භෞතික දෙයින් ලැබේවා නොලැබේවා වෙන්න පුළුවන්. තමන් මොන මොන වගේ දේවල් වලටද තමන් කැමති කියලා බලන්න. මොන වගේ දේවල් වලටද කැමති කියලා බලන්න. තමන්ට හම්බුනොත් හෙට ලක්ෂ 300ක බෙන්ස් කාර් එකක් මොකද කියන්නේ ටැග් එකට? එපා කියනවා. හම්දුරට ගහලා දෙන්නේ. ඈ එතකොට තමන්ට හිතුනොත් එහෙම මේ කෝටි 10ක 15ක ගයක් හම්බුනොත් හෙට කොහොමද නිකන් හිතන්න මොකද කියන්නේ කියලා? ඈ මොකද හිතෙන්නේ? හෙට කෝටි 5ක විතර ටිකට් එකක් ඇදුනොත් එහෙම කොහොමද වැඩි? මොකද හිතෙන්? තමන්ම හිතලා බලන්න ඕන නිකන් ඉන්න ගම මගේ හිතට මොකද්ද වෙන්නේ කියලා. මනසින් ආදීනව බලන්නේ ওই විදිහට. හරි, ඔක අනිත් පැත්ත කරමුකෝ. බැංකුවේ තියෙන සල්ලි ටික හොරු ටික උස්සන් ගියොත් එහෙම හෙට. කියන්නේ තියෙන දෙයක් නැතිවීම. මොකද වෙන්නේ? ඈ? උදුම දුකා. එන ලොකු ගාණක් ඇති. ඒක තමයි. ඈ? උදුම දුකා. හරි, හෙට මැරෙන්න වෙනවයි කියලා දැනගත්තොත් ලෝක විනාශයකුත් තියෙනවා කියලා කියනවා. විද්‍යාඥයෝ කියනවා මේ ග්‍රහ ලෝකයක් අදාගෙන එනවා, මහා පෘථුවිය වගේ දෙකක් ලොකු එකක්. කිසිම සත්‍යයක් පෘථුවිය ඉතිරි නොවෙන්නට පුළුවන් මේක හැපුණට පස්සේ. ඉතින් පෘථුවිය වගේ දෙකක් එකක් හැපුණාම ආයෙත් ගණ්ඩයක් නැහැනේ නේද? ඈ පෘථුවිය පොඩි පොඩි කෑලි වලට කඩලා කඩලා යයි, අර ජිල් බෝලයක් කඩලා යනවා වගේ. ඈ ඉසියලා ඒක ජීවත් වෙන්න හැම වෙලේ. දැන් මොකද කරන්නේ? ඔන්නෝම බලන්න ඕනව. හරි සරල ක්‍රම. ඒ වුණාට සරල වලින් ගැඹුරු ලොකු අදහසක් දෙනවා. මොකද කරන්නේ? හෙලන් හෙට ඇවිල්ලා හැපෙනවා කියලා කියන විද්‍යාඥයෝ. හැපෙන්නේත් ලංකාව පැත්තෙන්මයි කියලා කිව්වොත් එහෙම කොහොමද? පෘථුවිය වගේ දෙකක් එකක් හැපුණාම ලංකාව නිකන් අබෑටයක් පොල් ගෙඩියක හැපුණා වගේ. ඈ තැල් යනවා, පොඩි වෙලාම යනවා. මොකද හිතෙන්නේ? මොකද කරන්නේ? දැන් ඉතින් සමහර සූදානම් වෙනවද ඒකට? දුවාට පුතාට කෝල් එකක් දාලා ඈ ඒකල හිත හදාගෙන අන්න එදාට නම් පන්සලට ගියන ඔක්කොම පූජ කරයි. මොකද හේතුව? වැඩන්නේ නෑනේ. මේ තිබ්බත් පන්සලේ තිබ්බත් ඕක නැතිනේ. මේ තිබ්බත් ඇයි තියෙන පන්සලට ගිනින් දෙන්න ඕන ඔක්කොම කියලා ගිනින්නේ. ඈ එතකොට ඉතින් හාමුදුරුවෝ කියයි ඉතින් ඔය දැන් ඉතින් වැඩන්නේ නෑනේ ඕන ඕක කියලා. ඒක කොහොමවත් නැති වෙනවනේ. ඈ හෙඩ ලෝකෙ නැති වෙනවනේ. ඒ නිසා ඕක දැන් ඕනේ නෑ ඉතින් තියාගන්න. ලබනාත්මේ විතර දෙන්න කියලා කියයි නේද? කල්පනා කරලා බලන්න ඕන තමයි. ඈ එහෙමනම් අතහැරගන්න බැරි දෙයක් නිසා තමයි අපේ අර සක්කාය දිට්ඨිය මෙතනින් නිදහස් නොවෙන්නේ. මොනවා හරි දෙයක් තදින් අල්ලගෙන. මොනවා හරි දෙයක් තදින් අල්ලගෙන ඉන්නවා. ඒ අල්ලගත්ත දෙයකට තමයි බැන්නොත් එහෙම අපි කෑ ගහන්නේ. කෑගහන හැම දෙයක්ම අල්ලගෙන කියන එක නෙමෙයි. මිනිස්සුන්ට අල්ලගන්නේ නැතුව උපාදානය කරගන්න නැතුව වැඩ කරන්නත් පුළුවන් කමකුත් නැහැ. වැඩ කරන්නත් ඕන. ඒටත් ඊට අදාළ විදියට අදාළ ආකාරයට පියවරවල් ගන්නත් ඕන. නමුත් ඒක පරමාර්ථයක් කරගන්නේ ඥානවන්තයා. ඒක හිතේ ගැඹුරෙම තියාගන්න. ඔය ගැඹුරෙම තියෙන ඇලීම් ගැටීම් තමයි බාධාව. මේ මතු පිටින් තියෙන ඒවා නෙමෙයි. අපි සමාජයක ක්‍රියා කරද්දී කතා කරන විදිය, හැසිරෙන විදිය නෙමෙයි ප්‍රශ්නේ. ඒක වෙනස් කරන්න ඕනේ. ගැඹුරෙම මිනිස්සෙක් වෙනස් කරගන්න ඕන. හදපතුල. හදපතුල වෙනස් කරගන්න. ලෝකෝත්තර කියන්නේ ලෝකයෙන් එතර. ලෝකයෙන් එතර කියලා කියන්නේ ඉන්ද්‍රියන් හයින්ම නෙමෙයි යා බලන්නේ, සදහම් මැසින් බලන්නේ. එයාට තියෙන්නේ ධම්ම ජීවිනෝ. සදහම් මැසින් බලන ජීවිතේ දිහා. සදහම් මැසින් ජීවිතේ දිහා බලනකොට ජීවිතේ දුක පේන්නෙත් නැහැ, ජීවිතේ සැප පේන්නෙත් නැහැ, ජීවිතේ උපේක්ෂාව පේන්නෙත් නැහැ. අපිට මොනවද පේන්නේ? කිසිම දෙයක් පේන්නේ නැහැ කියලා හැඟෙනවද? කිසිම දෙයක් පේන්නේ නැහැ කියලා හැඟෙන්නෙත් නැහැ. පේනවා කියලා හැඟෙන්නෙත් නැහැ. මට මේ වගේ තත්වයක් ලැබුණයි කියලා දැනෙන්නෙත් නැහැ. දැන් මාර්ගඵල ලැබූ කෙනාට මට මාර්ගඵලයක් ලැබුණයි කියලා දැනෙන්නේ නැහැ. නොදැනෙන්නෙත් නැහැ. ඔර දැනින්නෙත් නෑ. එතකොට මොකද උත්තරේ? අවේදිත නිසා. ඔව් ඒක තමයි හරිම උත්තරේ. අවේදිත නිසා නොදැනින්නෙත් නෑ, දැනින්නෙත් නෑ. බලන්න හොඳට නුවණට අරගෙන අවේදිත කියන්නේ මොකද්ද කියලා. නොදැනින්නෙත් නෑ, දැනින්නෙත් නෑ. නොදැනින්නෙත් නැද්ද, දැනින්නෙත් නැද්ද? පැන නගින්නේ. පැන නගින්නෙත් නැහැ, අවශ්‍යතාවයක් ඇති වෙන්නෙත් නැහැ. එවැනි දෙයක් අවශ්‍යතාවයක් ඇති වෙන්නේ සංඥාව අවදි වීමෙන්. දැන් ওই මමත්වයේ ඉඳගෙන මම දැනින්නෙත් නැහැ, නොදැනින්නෙත් නැහැ වගේ ඉන්න ඕන කිව්වට කවදාවත් බෑ ඉන්න. එහෙම ඉන්න බෑ. එහෙමනොත් ඒක රඟපෑමක්. තමන් හොයන්න තමන්ගේ හිතේ අර මාළුවෙක් මාළු ටැංගිය අල්ලන්න ගියාම අර කොනට පයින්ව මේ කොනට පයින්ව අල්ල ගන්න මාළුවෙ. ඊට පස්සෙ අපි ගෝමාරුන් දැලක් එහෙම දාලා දාලා වටේ දුවල 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 ගෝමාරි මාළු අරගෙන ඉවරලා වෙන ටැංකියකට දාලා ටැංකිය පිරිසුදු කරනවා. ඒ වගේ තමයි. ඒ වගේ තමයි. මොකද්ද? තමන්ගේ සක්කාය දිට්ඨිය. හිතේ මා ටැංකියක් වගේ නම් ඒක ඒකේ ඒ කොනට මේ කොනට පැන පැන ඉන්නවා. යන්නේම නැහැ. හරි අමාරු අල්ල ගන්න. අල්ල ගන්න ගියාම දන්නේම නැතුව ආයි වැටෙන්නේ මාර්යාගේ පැත්තට. ඒ කියන්නේ මමත්වයේ පැත්තට. දැන් මම මේ නිදහස් වෙන්න මාර්යාගෙන් කියලා උත්සාහ කරද්දිත් ආයි වැටෙන්නේ කොහටද? ආයි මාර්යාගේ පැත්තට වැටෙන බලනවා. ලේසි වෙන්නේ වැඩේ. ලේසි වෙන්නේ නැහැ. ආයි වැටෙනවා කියලා. ආයි වැටෙනවා. ඒක හරි අමාරු කාර්යයක්. ඉතින් විශේෂ ඥානයකින් ධර්මඥානයකින් අපි හොයනවා තමා විසින්ම තමා ළඟ තියෙන මමංකාරය. ඇයි මමංකාරය ඉවත් කරන්නේ? මමංකාරය කියලා කියන්නේ මහා අවිද්‍යාත්මක විශ්වලාගත්ත දෙවියෙක් ලෙස විශ්වලාගත යක්ෂය. අමූර්තයක් වශයෙන් පේන විසක් මමත්වය කියන්නේ. ඒ කියන්නේ අපි හිතාගෙන හිටියට අපේ මමත්වය අපිට හොඳක් කරයි යහපතක් කරයි කියලා කරන්නේ. මිනිස්සුන්ට ජීවිතේ ඈතින්ම තියෙන මිනිස්සු ආස කරන දේවල්නේ. ලෝක මිනිසුන්ට ඈතින්ම තියෙන මිනිසුන්ට ආස කරන දේවල්. අයි මාය එහෙම තමයි. එපයි කියන දේවල් ලං කරලා දෙනවා. ඕනේ කියන දේවල් නැන. ඔය සල්ලි වලට එහෙම කෑතර මිනිස්සු ඉන්නවා. ඇට බිනලා ඉඹලා එහෙම කරලා සල්ලි ගන්න අය ඉන්නවා. ඒ මිනිසුන්ට ඇත්තෙම නැහෙනි. ඇතනම නැහැ. අපි හරි පුදුම වෙන පවුමේ මිනිස්සු කොහෙ යන්නද කියලා මෙච්චර වේවි. මෙච්චර වේවට කෑදර වෙලා නේ. එතකොට මේ මිනිස්සු තමයි නැත්තේ. සමහර මිනිස්සු ඉන්නවා අයියෝ සල්ලි කියන මෙච්චර ගණන් ගන්න. ඒගොල්ලෝගේ වැඩේ ඒගොල්ලෝ කරගෙන යනවා, කටයුතු කරගෙන යනවා. ඒ අයිට හොඳට මුදල් හදන් ලැබෙනවා. තියෙනවා. වැඩි ඒවට මේ ඒවා මේව කරන්නේ නැහැ. ගණන් ගන්න. නම් ඊට පස්සේ පුරුදු වෙන්න ඕන වැඩි සල්ලි ගණන් ගන්න එපා, ඒකට හම්බ වෙනවා. වැඩි කෑදර වුණාම හම්බ වෙන්නේ නැහැ. දැන් අපි උත්සාහ කරන්නේ අරමුණක් නැතුව ඉන්න නෙමෙයි. එමන මේ අරමුණු නිෂ්පාදනය කරන ස්ථානය සොයාගන්න, මේ සිතුවිලි නිෂ්පාදනය කරන ස්ථානය සොයාගන්නයි උත්සාහවත් වෙන්නේ. කවුද මෙතන ඉන්න වඩුවා? වඩුවා ගහකාරකං ගවේසන්තු. ගහකාරකය කියන්නේ වඩුවා. හදනගෙන නිෂ්පාදකයා හොයනවා. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කළා ගහකාරකම් ගවේෂණ. ගවේෂණය කරනවා කියන්නේ විදර්ශනා කරනවා. ඒ හොයන්න කවුද මේ ගහකාරකයා? තමන්ගේ සිතුවිලි හදන ග්‍රහකාරකයා කවුද? ටිකක් ඉතින් මං කියුවනේ මේ කාලේ ලොකු සැනසෙල්ලක් බලාපොරොත්තු වෙන්නපා. මේ කාලේ මඩේ බහැල ඉන්න කාලේ කියලා කුඹුරු කරන්න පටන් ගත්ත විතරයිනේ. ඒ නිසා මහන්සි වෙන්න සිද්ධ වෙනවා. අපි ඔළුව විශ්ස කළොත් තමයි තමන්ගේ ඥාන දර්ශනයක් බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් දේශනාවේ මිහිරියාවෙන් අහනෝ ඉන් එහා දෙයක් තමන්ට නැති වෙයි. ඒ නිසා එහෙම ඉඳ තියන්න නැතුව තමන්ව මහන්සි වෙනවට අපි කැමති, තමන් විසින්ම උත්තර සොයා ගන්නවට අපි කැමති. ඒ උත්තර ඊළඟට තවත් කෙනෙක්ගේ නෙමේ තමන්ගේම උත්තර බවට පත් වෙන නිසා කවුද මේ ග්‍රහකාරකයා? මේ සිතුවිලි නිෂ්පාදනය කරන්න, අතීත අනාගත වර්තමානයේ නිෂ්පාදනය කරන්න, මා තුල තරහව ලෝභය ద్వේෂය මෝහය නිෂ්පාදනය කරන්නා වූ ගහකාරකයා කවුද? තමා විසින්ම පරේක්ෂණය කරන්න තමාගේ සිත තුලම ඇති ග්‍රහකාරකයා කවුද කියලා තෝරගන්න, තේරුම් ගන්න ටික වෙලාවක් ඒ පරේක්ෂණයක දැන් අපි යෙදෙනවා. තමම්ම පරේක්ෂණය කරනවා ගහකාරකං ගවේසන්තු. ගහකාරකය හොයාගන්න තමම්ම ටික වෙලාවක් ඇස් දෙක පියාගෙන සංසු. අපි කතා කළේ හිතෙන් හිත දිහා බලන කාරණේ ඉස්සෙල්ලා බැලුවා. ඊළඟට අපි බැලුවා මොකද්ද? ගහකාරකය. තමා තුළ ඉන්න ගහකාරකය කවුද? තමා තුළ ඉන්න ගහකාරකය. තමන්ට හිතෙන්නේ මොකද්ද? තමන්ගේ මේ සිතුවිලි පැනනගින්න, අරමුණු පැනනගින්න, තරහ පැනනගින්න, භය පැනනගින්න, සියල්ල පැනනගින්න හේතුකාරක වෙන මේ මූලික නිෂ්පාදකයා හෙවත් ග්‍රහකාරකයා වඩුවා කවුද? සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය යනුවෙන් හඳුන්වන්නේ කොහොමද? තවත් පැහැදිලිකට දැක්වුවොත් කොහොමද තමන් දක්වන්නේ? ඒක තවර සක්කාය දිට්ඨිය තුල තියෙන මේ යාලුවෙද්ද තෘෂ්ණාව, නැත්නම් තෘෂ්ණාවමද සක්කාය දිට්ඨිය? සක්කාය දිට්ඨියද ඉන්න යාලුවෙද්ද තෘෂ්ණාව, එහෙම නැත්නම් තෘෂ්ණාවමද සක්කාය දිට්ඨිය? දැන් සක්කාය දිට්ඨිය රකින්න යාලුවට හිකුත් ඉන්නවා. එයාගේ ගෝල බාලයෝ ටිකක් ඉන්නවා. එයාව තමයි සක්කාය දිට්ඨිය රකින්නේ. නැතිනම් දూరు රකින්න වටේට ඉන්නෝනේ ආරක්ෂකයෝ වගේ කට්ටිය. ඒ වගේ තමයි සක්කාය දිට්ඨිය රකින්නත් ඉන්න ගෝල බාලයෝ ටිකක්. සක්කාය දිට්ඨිය කියන්නේ තෘෂ්ණාව. තෘෂ්ණාව කියලා කියන්නේ සක්කාය දිට්ඨිය. ඔව් අපි ඒකත් ගමුකෝ එහෙම. ඊළඟට අපි බලමු තව මොනවද.
දැන් ගන්න දැන් අන්න ගන්න දැන් මොකක්ද මේ ඉපෙන්ට් එක
ඒ දැනුම ප්‍රශ්නයක් නෑ මෑණියනේ. දැනුම තිබුණා. දැනුම නැති වෙන්නේ දැනුමේ දින හත් තුනක් තියෙනවනේ. නෑ ඒ නිසා නේ සිතුවිලි තිබ්බට කවන්නේ. අපි හොයන්නේ මේ සක්කාය දිට්ඨියනේ. සක්කාය දිට්ඨිය හොයන්නේ. අර කිව්වා වගේ ඉලක්කයකට විදින එක විදුම් කරුවෙකුට වෙදික්කරයෙකුට ඒක සුළු දෙයක්. මේ ඉලක්කේ හොයාගන්න එකනේ අමාරු. මේ ඉලක්කේ හොයාගන්න එක අමාරු. හරි අමාරු. එහින් යනකොට මෙහින් වරදිනවා. මෙහින් යනකොට එහින් වරදිනවා. ඒ පැත්ත හැරුණාම මේ පැත්ත පේන්නේ නැහැ. මේ පැත්ත හැරුණාම මේ පැත්ත පේන්නේ නැහැ. ඒ නිසා සර්වඥ වෙන්න ඕන. හැම පැත්තක්ම පිරිසු පේන්න ඕන. සර්වඥතාඥානය කියන්නේ ඒකනේ. හැම පැත්තක්ම පේනවා. ඉතින් ඔයත්න්ට උනත් මේ කියන අපි කාරණේ බලන්න සායනහන්සේ එක පැත්තක් වැහෙනකොට Tamanට නොපෙන්න පැත්ත අනිත් පැත්ත විවෘත කරලා දෙන්නේ ඒකයි. ඒ සර්වඥතාඥානය කොටසක් තියෙනවා. සර්වඥඥානයට ඥාතිකන්න කියන නිසා කියන්න පුළුවන්. ජනාධිපති එක්කෙනෙක් නමුත් ජනාධිපතිට යම් ආකාරයක සම්බන්ධතාවයක් එහෙම නැත්නම් ඥාතිකමක් කිව්වහම එයාටත් 아무තු බලයක් ඇදෙනවනේ. එයාට කරන්න හැකියාවක් තියෙනවා එතන වැඩ. ඒ වගේ තමයි මේකටත් මේ සර්වඥතාඥානයට ඥාතිකම් කිව්වහම මේ මාර්ගයේ ගිහිලා යනත් ඇති වෙනවා. ධර්මයේ කියන බලයක් ඇති වෙනවා කියලා දෙන්න බලයක් ඇති වෙනවා. එතෙන්ට ගෙනියන්න හැකියාවක් ලැබෙනවා. දැන් ජනාධිපතිතුමාගේ ඥාති කෙනෙකුට ජනාධිපතිතුමා ළඟට කෙනෙක් එක්කයි යන්න පුළුවන් හැකියාව ලැබෙනවා වගේ බුදුහාමුදුරුවන්ගේ පුත්‍රයෙක් වුණාම ඥාතිකමක් වුණාම බුදුහාමුදුරුව ළඟට එක්කයි යන්නත් පුළුවන්. පරමාර්ථේ. පරමාර්ථේ එක්කයි යන්න. ඒකට හැම පැත්තක්ම පේනවා. ඒ කියන්නේ එකවර ඉස්සරහා පැත්තයි පිටිපස්සට පැත්තයි. ඒවට නෙමෙයි පේන්නේ. පිටිපස්සේ හැරිලා බැලුවොත් එහෙම මේ පැත්ත පේන්නේ නැහැ. මේ පැත්ත බැලුවොත් මේ පැත්ත පේන්නේ නැහැ. මේ පැත්ත බැලුවොත් මේ පැත්ත පේන්නේ නැහැ. දැන් සරුවඥ කියන්නේ ඉදිරිපසයි පිටිපසයි දෙකම එකවර පේනවා. ඒ මස් ඇහෙන් නෙමෙයි ලෝකෝත්තරයි. හැබැයි මේ මස්සෙහෙන් පේන ස්වභාවයට නම් නෙමෙයි පේන්නේ. මනසේ කරුණක කාරණයක තියෙන හතර පැත්ත තමයි පේන්නේ. සරුවත් හැම පැත්තම පේනවා. සරුවත්ඥාඥානය කියන්නේ ඒකයි. එතකොට ඔබටත් ප්‍රශ්නෙක හැම පැත්තකම පේනවනම් කිසිම ගැටලුවක් නැහැ. සාමාන්‍ය ජීවිතේ වුණත් කතා කරන වචනේ ප්‍රතිඵලය දැනගෙන කතා කරොත්, ක්‍රියා කරන ක්‍රියාවේ ප්‍රතිඵලය දැනගෙන කතා කළොත්, තියෙන අඩියේ සාර්ථකද අසාර්ථකද කියලා දැනගෙන වැඩ කරනවා නම් ජීවිතේ සාර්ථකයි. අපි උපදෙස් ගන්න උදවිය හිමි ආවම සමහර අය යම් යම් පියවරවල් ගන්න හදනවා. මම කියනවා ඔය පියවර සාර්ථකද අසාර්ථකද දන්නේ නැහැ. කරලා බලනවා. එහෙම හරියන්නේ නැහැ. ඉතින් අපි බැලු බැලමට කියනවා මේක අසාර්ථකයි. එතකොට පියවර තියන්න එපා. නිකන් අවුල් වෙලා අවසානයේ පරාජයත් බාර ගන්නයි වෙන්නේ. එහෙම ප්‍රශ්න විසඳලා දුන්නාම අපිට බොහොම ස්තුතිවන්ත වෙනවා මිනිස්සු. ඒකට තියෙන්න ඕන ඥාන දර්ශනය. ක්‍රියාවේ ප්‍රතිඵලය කර්මය හා විපාකය දක්වලා වැඩ කරනවා කියන්නේ ඒකට. තමන්ට ඉන්ද්‍රියම් පහම නැත්තම් මේ ලෝකේ ග්‍රහණය වෙන විදිය කොයි වගේද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. තමන්ට ඉන්ද්‍රියම් පහම නැත්තම් මේ ලෝකේ තමන්ට පේන්නේ මොන විදියටද? මොකද්ද උත්තරේ? උත්තරේ දන්නවනේ සරලයි. මොකද්ද උත්තරේ? ආ? උත්පේන්නේ. ඊළඟට තව බලන්න උත්තරයක් දෙන්න බලන්න. ආ? අසරණ වෙනවද? තව උත්තරයක් දෙන්න බලන්න. ඉන්ද්‍රියන් පහම තමන්ට නැත්තම් තමන්ට ලෝකේ කොහොමද පේන්නේ? ඔව්. ඉන්ද්‍රියන් පහම ලෝකේ නැත්තම් කොයි විදිහටද පේන්නේ කියලා මං අහන්නේ. කොහොමද පේන්නේ? ඉන්ද්‍රියක් පහම නැත්තම් මේ ලෝකේ ලස්සනට පේනවා. ඔය විඥානන්තායතනය කියන එක දැනටත් තියෙනවා. ඉතින් හැම මිනිස්සෙකුටම තියෙනවනේ විඥානන්තායතනය කියන එක. ඉතින් හිතේ සිතුවිලි පවතින සිතක් ස්වභාවයක් පමණක් පවතින අවස්ථාවනේ. ඉතින් ශරීර නැති සූක්ෂමාත්ම ස්වභාව ලෝන් තරම් තියෙනවා. හිත විතරක් පවතින ගොඩාක් දේවල් මේ පෙන්වන දේවල් මේ ලෝකේ කොයි හරි ගහ ලෝකයක උපදින එකක් නෙමෙයි. අපේ හිතේම තමයි විඥානං චායතනය අකිඤ්චඤ්ඤායතනය කියලා කියන්නේ ඒකයි. ඈ තේමයි. ඒ ආයතන ඔක්කොම තියෙන්නේ අපේ හිතේ නේ. චක්කු ආයතනය, සෝත ආයතනය නේද ඔක්කොම තියෙන්නේ නේද? ජීව ආයතනය, ඝාන ආයතනය, කාය ආයතනය, ඈ විඥානං චායතනය තියෙන්නේත් අපි ළඟ. විඥානය තැනෙන තැන, ගොඩ නැගෙන තැන, සංස්කරණය වෙන තැන නේ හැම තැනම තියෙන්නේ. ඉන්ද්‍රියන් පහෙන් දොරව ලෝකේ දිහා මේ ජීවත් වෙලා ඉදදී බලන්න පුරුදු වෙන්න පුළුවන් නම් දකින්න දවසක මේ ලෝකේ හරිම ලස්සනයි. ඉන්ද්‍රියන් පහෙන් දොරව මේ ලෝකේ බැලුවහම පුදුමාකාර ලස්සනක් පේන්නේ ලෝකේ. ඇයි ඒ පේන ලස්සනක් පේන්නේ එච්චර? එයාට ඒ තරම් ලස්සනක් පේන්නේ මොකද? මේ ලෝකයේ දිහා ලෝපද්වේෂ මෝහවලින් බලන්නේ නැති නිසා. දැන් ලෝපද්වේෂ මෝහවලින් බලන කෙනාට මේ ලෝකේ ලස්සන තැනක් වෙන්නේ නැහැනේ. එයා හරි කලබලෙන් දකින්නේ ලෝකේ. කලබලෙන් දකින්නේ. ගමනක් යනකොට වුණා දුවන වෙලාව පරක් වේ මේක. එහෙමනේ තමයි විශ්වාස කරන්න ඕන. නෑ ඒක ඒ වෙලාවට එතෙන්ට මං කොහොම හරි ආවේ. එච්චරයි. අපි හිතර දුන්නහම ඉවරයි. මේ වෙලාවට මේ වැඩේ කෙරෙන්න ඕන කියලා විතරයි. ඒක හිත යට තියෙනවා නම් අපි කලබල වෙන්න එපා. මම හරියට මෙන්න මේ වගේ වෙලා වෙනකොට මම එතන ඉන්න ඕන කියන එක දෙන්න හිතර. දුන්නට පස්සේ කියනවා. ජීවිතේ එහෙමයි. වැඩි කලබල වෙන්න ඕනේ නැහැ. මගේ ජීවිත රටාව මෙන්න මේ විදිහට ක්‍රියාත්මක වෙන්න ඕන කියලා හිතර දුන්නා. මේ විදිහට ක්‍රියාත්මක වෙනවා. ඉන්ද්‍රියන් පහම නැත්තම් සිත කියලා කිව්වොත් නෑනේ. ඔව් ඉන්ද්‍රියන් පහෙන්ම ශක්තියින් වලින් ඇති වෙන දෙයක් නේ. ඔව් ඉන්ද්‍රියන් පහෙන්ම ශක්තියින් ඇති වෙන දෙයක්. දැන් රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ හරියට ඒක විදියකට. ඔව් විශේෂ තත්ත්වයක්. ඒතර ඒ විශේෂ අවස්ථාවක්. හැබැයි ඉතින් මගපල් ලැබපු කෙනාට ඔය කෝණ දෙකෙන් බලන්න පුළුවන්. කෝණ දෙකටම ඇවිල්ලා බලන්න පුළුවන්. ඥාන දර්ශනයක් නේ මුලින්ම ලැබෙන්නේ. සම්පූර්ණ ජීවි මට්ටමට එන්නේ රහතන් වහන්සේ කෙනාට. ඉන් මෙහාට කෙනාට තියෙන ඥාන දර්ශනයක්. හැබැයි ඥාන දර්ශනයෙන් ගොඩාක් කෙලෙස් අඩපණ කරලා යා තියෙන්නේ. ඒ කියන්නේ ආනන්තර්ය පාප කර්ම කරන්නේ නැහැ. එච්චර අසහනයක් නැහැ. ආනන්තර්ය පාප කර්ම කරන්නේ නැහැ. ඉතින් ආනන්තර්ය පාප කර්ම සාමාන්‍ය බුද්ධලෙකුත් කරන්නේ නැහැ තමයි. කරන්නේ නැහැ තමයි. ඒ වුණාට ඇවිස්සෙන්නේ නැති නිසා කරන්නේ නැතුව කරන්නේ නැතුව ඉන්නවා මිසක් ඇවිස්සුනොත් සක්කාය දිට්ඨිය සහිත මිනිස්සෙක් විය හැකියි. එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා මේ සමහර අය අවසන් ඕන අමාගෙන ගිහිල්ලා කරනවා. ඉතින් ඒ නිසා මේ පංචානන්තරි පාප කර්ම වගේ කරන්නේ ලොකු දෙයක්. එහෙම නෙමෙයි. අඳුම තරමේ කාටවත් ඉරියරයක් කරන මට්ටමටවත් ඒ හිත ගොඩනැගෙන්නේ නැහැ. මොකද හේතුව සක්කාය දිට්ඨිය මමත්වේ නැති නිසා තියෙනවා. සක්කාය දිට්ඨිය මමත්වේ නැති නිසා ඒ ගැටලුව ඇති වෙන්නේ. ඒ ප්‍රබල ශක්තියක් ඇති වෙනවා. දැන් මෙතන මේ ඇත්ත බලන්න, දැන් ඔය ඇත්තුන්ගේ දිහාම ඇත්ත බලන්න, මෙහෙම තමන් ඒකීය පුජ්‍යලේ බවට පත් වෙලා ඒකීය පුජ්‍යලේ බවට පත් වෙලා මේ මොනවා හරි ඇති හරි නැති හරි තියෙන දේ හරි මේ ඔක්කොම ඒකීය පුජ්‍යලේ බවට පත් වෙලා යම් ආකාරයකට ලිහිල් වෙලා ඇති එක, ඒ ලිහිල් වෙලා තිබ්බට සම්පූර්ණයෙන් ලිහිල් වෙලා ගියොත් නේ හොඳ නේද? මොද ලෝකෙට අයිති දේ ලෝකෙට දී කරලා දෙන්න. ලෝකෙට අයිති දේ ඇයි අපි උදුරු ගන්න හදන්නේ? ඔය ඇඳුම අයිති ලොන්ට විකාරයට. ඔය ඇඳුම අයිති පිටින් ඇඳන් ඉන්න ඇඳුම නෙමෙයි, ශරීරේ නැමැති ඇඳුම අයිති ලොන්ඩරි කාර්යය. කවුද ලොන්ඩරි කාර්යය? ඈ ලොන්ඩරි කාර්යය කියන්නේ මාර්යා. මාර්යා කියන්නේ මැරෙන ධර්මතා කියන එකනේ. ඒක මැරෙන ධර්මතා කියලා කියන්නේ ලෝකීය ධර්මතා, ලෝකයේ ධර්මතා. එතකොට ලෝකයේ තියෙන ධර්මතාවයක් තියාගෙන කියනවා මම කියලා දර්ශනයක් ඇති කරගන්න. ඒ දර්ශනේ වැරද්ද, පාවිච්චි වැරද්දක් නැහැ. දර්ශනේ වැරද්ද. තමන් දරාගෙන හිටියට ඔගේ කිසිපස් ගැටලුවක් වෙන්නේ නැහැ. එතකොට මේක අයිතිකාරයක් කාටද? දැන් බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ නැවත උපදිනවද නැද්ද? උපදිනවද නැද්ද? පිරිනුවම් පෑවට පස්සේ උපදිනවද නැද්ද? උපදින්නේ නැහැ කිව්වත් වැරදි, උපදිනවා කියලා කිව්වත් වැරදි. උපදින්නෙත් නැහැ නැත්තේත් නැහැ කිව්වත් වැරදි. ඇයි? නැහැ. අසඤ්ඤත දේ සඤ්ඤත කරන්න බෑනේ. අනන්ත දේ අන්තයකට දාන්න බෑනේ. ඒ නිසා තමයි අනන්ත වූ දේ අනන්ත විදියට වටහා ගන්න දේශනේ කරන්නේ. බුදුහාමුදුරුව අනන්තයි, බුදුගුණ අනන්තයි. ඒ අනන්තයි කියන්නේ අන්තයකට එන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑමන් පස්සේ උපදින්නේ නැහැ කියලා කිව්වොත් ඒක ලොකු අන්තයක්. ඒ වචන ගාමුද හරි වචන ඉක්මවා කියපු දෙයක් මේක. වචනයකින් අන්තයකට දාලානේ අද බෞද්ධයෝ බුද්ධාගම ඉගෙනගෙන තියෙන්නේ. ඒ නිසා නිවන් දකින්න බෑ. එදා වචනයකින් අන්තයකට යන්න දුන්නේ නැහැ උප්පලවන්න රහත් තෙරණිය කොසල් රජුරවන්ට. ඔය දේශනේ ඔය විදියටම කරනවා. ගිහිල්ලා අහනවා බුදුරජාණන් වහන්සේ උපදීනවද නැද්ද? බුදුහාමුදුරුවෝ එසේ හිටියපද බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මම උපදින්නේ නැහැ කියලා දේශනයක් කළා නැහැ කියලා. එහෙනම් වහන්සේ උපදිනවද? මම උපදිනවා කියලා දේශනයක් කරලත් නැහැ කියනවා. එහෙනම් උපදින්නෙත් නැද්ද? නූපදින්නෙත් නැද්ද? මම එහෙම දේශනයක් කරලත් නැහැ, ඉගැන්වීමක් කරලත් නැහැ කියනවා. ඔන්න දහම්. ඔන්න ගැඹුරු දහම්. ඔන්න ගැඹුරු දහම්. ඔය තේරුම් ගන්න, ඔය ගැඹුරින් තේරුම් ගන්න, ඔක මාර්ගඵල ඥානයක් තියෙන කෙනෙකුට තේරෙනවා. හැබැයි මම නම් මාර්ගඵල ලබල නැහැ. ඔන්ජෝය රණ්ඩු සරුවල් පවා තියෙනවා මේ මාර්ගඵල ආදී තියෙන අයට ලොකු ප්‍රශ්න තියෙනවා. අනේ වේලාසනේ කිව්වා මෙන්න වැන්දා මම නම් ලබලා නැහැ. හැබැයි මම මාර්ගඵලත් නෙමෙයි පුතජනත් නෙමෙයි. ඒකට හොඳයිනේ. ඒකට කාටවත් හොයාගන්න කොහෙද ඉන්නේ කියලා. දැන් මාර්ගඵල හොයාගන්න පුළුවන් ඒගොල්ලන්ට දෘෂ්ටියක් තියාගෙන ඉන්නවනේ මාර්ගඵල ලාභියා මේ වගේ කියලා. දැන් කිව්වොහම මාර්ගඵලත් නැහැ මට. මම පුතජනත් නෙමෙයි, ලෝකෝත්තරත් නෙමෙයි. එහෙනම් කවුද? කවුරුත් නෙමෙයි මම. එතකොට හොයාගන්න බෑ. එතකොට එතෙන්ට ගල් මුල් පහරවල් ඉඳාවාස මුගුත් කරන්න බෑ. මොකද යාමඳුරු බෑ. ඒ කියන්නේ යට තේරුම් ගන්න බැරි වුණාම තේරෙන්නේ නැති ඕනම දෙයක් තේරෙන්නෙම නැහැ තමයි. තේරෙන්නේ නැති වුණ දෙයක් තේරෙන්නේ. ඒක තේරුම් ගන්න පුළුවන් ඒ භාෂාව ඉගෙන ගත්ත කෙනාට ඒ භාෂාව තේරෙනවා. ඒ භාෂාව ඉගෙන ගත්ත නැති කෙනාට ඒක තේරෙන්නේ නැහැ. නොතේරෙන භාෂාවක්. පුබ්බේ අනුස්සසේසු ධම්මේසු. හොඳයිනේ. රචංචා හාමුදුරු කියන වගේ හැම කෙනෙක්ම මම මේ වගේ කෙනෙක් වෙමි කියන මිසක් මම කිසිවෙක් නොවෙමි කියලා කියන්නේ නැහැ නේද? ඒ නිසා ඔබ පරමාර්ථ ධර්ම යන කෙනෙක් හැටියට ඔබ උත්සාහවත් වෙන්න මම කිසිවෙක් නොවෙමි. මම කිසිවෙක්ම නොවෙමි. කිසිවෙක්ම මම වෙන්නේ නැහැ. එතකොට කිසිවෙක්ම නොවුනනම් ජීවිතේ එයාට පුදුමාකාර ලෝක දර්ශනයක් යථා දර්ශනයක් ඇති කර ගන්න පුළුවන්. ඉතින් ගැඹුරුවෙන් දැඩි අවධානයෙන් මේ අපගේ ධර්ම දේශනා මේ වෙනි දේශනාවල් අහන්න ඒ ගැඹුරු කරුණු වලට නුවණින් ගැඹුරින්ම කිඳා බහැලා බලන්න. ඒ බලනකොට මේ ධර්මඥානේ දියුණු වෙනවා. ධර්මඥානේ දියුණු වෙනවා කියන්නේ ප්‍රඥාවේ ආලෝක බලය වැඩි වෙනවා. ප්‍රඥාවේ ආලෝක බලය වැඩි වෙන තරමට අන්ධකාරයට අවිද්‍යාවට තමා තුළ ජීවත් වීමේ හැකියාව නැති වෙනවා. අන්න එතකොට අවිද්‍යාව මෙතන පලා යනවා. එතකොට සීලම මාර්ගය පලා යනවා. සීල මාර්ග බලවේග පලා යනවා. ඉවත් වෙලා යනවා. ඒවත් වීම තුළ තමන්ට සැනසෙල්ලක් ලබන්න පුළුවන්. හොඳයි, මේ මොහොතේ ලබාගත්ත ඒ දහම් කුසලය සුළු මොහොතක් අපි විඳ දරාගමු. ලෝකෝත්තර කුසල බලය මේ මොහොතට එන විට තිබුණු මානසිකත්වයට වඩා ගැඹුරු දහම් කුසල බල ඥානයක් පහළ වෙන්නේති. ඒ බල ඥානය මේ මොහොතේ සිහිපත් කරමු. හොඳයි, සාදු සාදු. ජීවිතයේ නැමැති නෞකාව පැදගෙන යන මේ පින්නතුන් කොතෙක් දුර පැදගෙන යන්නද? තාම තව සුළු කාලයක්. තා අවුරුදු කෙනෙකුට අවුරුදු 5ක් වෙන්න පුළුවන්. තව කෙනෙකුට අවුරුදු 10ක් වෙන්න පුළුවන්. තවත් කෙනෙකුට අවුරුදු 20ක් 30ක් වෙන්නත් පුළුවන්. තව කෙනෙකුට අවුරුදු 50ක් 60ක් වෙන්නත් පුළුවන්. ඒක ඔයගොල්ලෝ ඔක්කොම දන්නවනේ. ඒ දන්න නිසා ඒක හොඳට ඥානයට තේරුම් අරගෙන මා විසින් තේරුම් ගත යුතු අවබෝධ කර ගත යුතු විශේෂ කරුණක් නැත්නම් ඒ තමයි මේ ලෞතුරු ධහමේ ඇති ගැඹීරත්වයේ යථාර්ථය. ඒ තේරුම් කර ගැනීම සඳහා මම දිවි දෙවෙනි කොට මම කටයුතු කරලා තේරුම් ගන්නවයි කියලා අදිෂ්ඨානයෙන් උත්සාහවත් වෙන්න ඕන. මේක අර ධ්‍යාන භාවනාවල් එහි මේ වඩන තරම් අමාරු දෙයක් නෙමෙයි. ඒවට කරන කැපවීම දිහා බැලුවාම එච්චර අමාරු නැහැ මේක. මේකට තියෙන්නේ බොහොම උනන්දුවෙන් ශ්‍රවණය කරලා මේ ස්වාමීන් වහන්සේ කියලා දෙන ගැඹුරු කරුණු කාරණා ගැඹුරෙන් ඥාණයෙන් බලලා ඒ ඥාන දර්ශනය ස්වාමීන් වහන්සේ දකින ඒ ක්‍රමයටම ඒ ආකාරයටම තමන්ට පුළුවන් නම් පූර්ණත්වයෙන් දකින්න, සරුවඥම දකින්න. ඒ කියන්නේ ඉතිරි නැතුව වචනය ප්‍රකාශ කරන්න පුළුවන් නම්, ඉතිරි නැතුව ඥාන දර්ශනය පහළ කර ගන්න පුළුවන් නම්, සත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටියෙන් ඉවත් වෙලා ඉගිල්ලිලා මේ ලෝකය දිහා බලන්න පුළුවන් නම්, හරියට සිරිපාදි කන්ද මුදුනට නැගලා ලෝකෙ දිහා බැලුවාම වටේම පහළ පේනවා. තියන්නේ ඒ වගේ මේ අපේ තියෙන දෘෂ්ටි ජාලය නැමැති කන්ද තරණය කරලා ඒක උඩ මුදුනටම ගිහිල්ලා දෘෂ්ටිවල ඉක්මවා ගිහිල්ලා පංච ඉන්ද්‍රිය ඉක්මවා ගිහිල්ලා ඉන්ද්‍රිය විශේ ඉක්මවනවා කියලා එකට කියන්නේ. ඉන්ද්‍රිය විශේ ඉක්මවා ගිහිල්ලා බැලුවාම පුදුමාකාර ලෝකයක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. මේ ඉන්ද්‍රියන් තුල බැහැගෙන දකින්නට වඩා දෙයක් ඉන්ද්‍රියන් වලින් එළියට ඇවිල්ලා දකින්න පුළුවන්. දැන් ලිඳක් ඇතුලේ ඉඳි ලිං වටේ බිත්ති ටික විතරයිනේ පේන්නේ. අපි මැඩිය කියන්නේ ඒකනේ. ලිං වටේ බිත්ති ටික විතරයි පේන්නේ. නමුත් ලිනෙන් එහාට ගිය එළියට ආවට පස්සේ යාට ලෝකයක්ම පේනවා. දැන් ඔබ ඇස්තිරු පියාගත්තාම ඔයාට අර මැඩියට වගේ වටේ ලිඳින් ලිම්බිත්ති ටික විතරයි පේන්නේ. මොනවද ලිම්බිත්ති ටික කියන්නේ? තමන් ගත්ත උපාදාන කරගත්ත ටික විතරයි. වෙන දෙයක් පේන්නේ නැහැ. දැන් අපි හිතනවා හිත ගෙහි මෙහි ගමන් යනවා කියලා. ධූරං ගමන් කිව්වම අපි හිතනවා ගමන් යන බොරු ගමන් යන්නේ නැහැ. හිත කොහොමවත් යන්නේ නැහැ. දැන් හඳ ඒකට උදාහරණයක් මම පෙන්නන්න. හඳ ඔබට පේන්නේ කොයි විදියටද? මෙහෙ ඉඳන් දැකපු විදියට හඳ පේන්නේ. ඉතින් යවන්න පුළුවන් නම් හිත ගිහිල්ලා බලන්නකො හඳේ වතුර තියෙනවද කියලා. යවලා. එහෙම යවන්න බෑ. හඳ බලන්න කිව්වහම දැන් හඳ පේන්නේ කොයි විදියට? ගත්ත විදියට හඳ පේන්නේ. ඉතින් හිත යන්නේ නැහැ. දැන් ඔබට ඔබේ ගෙදර යන්න මතක් කරගන්න කිව්වම ගෙදර හිත යන්නේ නැහැ. අර ගෙදර ඉද්දි ගෙදර දිහා බලලා ගත්ත විදිය තමයි පේන්නේ. ඒ නිසා හිත කොහෙවත් යන්නේ නැහැ. නමුත් දුර තියෙන අරමුණ උනත් වේගයෙන් මතක් කරන්න පුළුවන්. නමුත් හිතේ තියෙන ශක්තියින් තියෙන එක එක් ගුණාංග තියෙන අදිෂ්ඨාන මත පිහිටවන්න පුළුවන් බලවේග තියෙන ඒක වෙනම කතාවක්. ඒවා මේ මාර්ගඥාන ලැබුවත් කෙනෙකුට තුල පිහිටියොත් ඒවත් තියෙනවා. ඒ නැති වෙන්නේ නැහැ. විශේෂයෙන් පින්නතුන් තේරුම් ගන්න අපි තේරුම් කරලා දීලා තියෙනවා ඥාන දර්ශනේ හැඩ ගැහෙන්න ඕන. ඒ ඥාන දර්ශනේ හැඩ ගැහුනොත් තමයි ඒ විදියට මනස හැඩ ගැහෙන්නේ. ඥාන දර්ශනේ පුජ්‍යලෙක් දුර්වල වුණොත් ඒ විදියට මනස දුර්වල වෙනවා. ඒ නිසා තමයි යදා පඤ්ඤාය පස්සති සියල්ල අනිත්‍යයි කියලා. යදා පඤ්ඤා කියන්නේ යථාර්ථවාදීව එහෙම නැත්නම් ගැඹුරින් දකිනවා. මොකද්ද සියල්ල අනිත්‍යයි කියන්නේ? අනිත්‍යයි කියන්නේ නම් කැඩෙනවයි බිඳෙනවයි නරක් වෙනවයි කුණු වෙනවයි කියන එකට නම් නෙමෙයි. අනිත්‍යයි කියලා කියන්නේ මොකටද? කිසි දෙයක් අල්ලගත්තේ නැති පිරිසුදු මනස, නිත්‍ය කර නොගත්, නියම කර නොගත්, අල්ලා නොගත් කියන එක. කැඩෙනවයි බිඳෙනවයි කියන එකට කියන්නේ වය ධම්මා සංඛාරා. වැය වෙනවා, ෂය වෙනවා. ඒක ඇත්තක් තමයි. නමුත් ඕක දැක්කයි කියලා නිවන් දකින්න බෑ. නිවන් දකින්න නම් සියල්ලගෙම නිදහස් වෙන්න ඕන. අශේෂ විරාග නිරෝධ වෙන්න ඕන. ශේෂයක්වත් ග්‍රහණය කරන්නේ නැතුව දකින්න පුළුවන් ගුණයක් තියෙන්න ඕනේ. හැබැයි ඔබ හිතන්න එපා ඔබේ ওই සිතුවිලි තියෙද්දි හින නිවන් දකින්න බැරි වෙයි කියලා. නිවන් දකින්න පුළුවන් ওই සිතුවිලි තියෙද්දි. සිතුවිලි තියෙද්දි දකින්න පුළුවන්. සිතුවිලි තියෙද්දි දකින්න පුළුවන් නිවන්. ඒස සිතුවිල්ල නෙමෙයි බාධාව. සිතුවිලි නිෂ්පාදනය කරන අර වඩුව තමයි බාධාව. මුලින්ම මේ සක්කාය දිට්ඨිය නැමැති වඩුවාගේ තියෙන ප්‍රබල භාවය දුරු කරන සක්කාය දිට්ඨිය බිඳ දමා දකින දර්ශනය තමා තුල ඇති කරගන්න ඕන, අවබෝධ කරගන්න ඕන. එතකොට ආත්ම දෘෂ්ටියෙන් තොරව බලන්න පුළුවන්. දැන් මට පුළුවන් නම් මම ආනන්දහාමුදුරු නොවි ලෝකේ දිහා බලන්න, මම පුජ්‍යලයක ආත්මයක් නොවි ලෝකේ දිහා බලන්න පුදුමාකාර සැනසෙල්ලක්. හැබැයි මමත්යෙන් බලද්දි හරියට ඒක කරත්තයක් ඇදගෙන යනවා වගේ වැඩක්. ගෝණියක් මල්ලක් කරේ තියාගෙන යන මිනිස්සෙක් විඳින දුකට වඩා දුකක් මමත්වයේ හරි තියාගෙන යන මිනිස්සෙක් හැමතිස්සෙම විඳිනවා. මට බනේද? මට දොස් කියයිද? මම පහත් වෙයිද? මට වරදීද? මට වුණත් ඒ කාලේ බනහන්දි වුණත් හරි බයයි. ඉතින් මොනව හරි අහන්න, මම හාමුදුරු කෙනෙක්නේ. ඉතින් මේ පිරිසක් මැද මොනව හරි දෙයක වැරදි කියලා වම කිව්වොත් එහෙම හරි අමාරුයිනේ. ඒ මනස හදාගන්න ආයි යන ගොඩ දවසක්. ඒ කියන්නේ අපි ලොකු යට අපි කැමති වුණත් අකමැති වුණත් අපි ගැන අපි ලොකු උපාදානයක් තියෙනවා. අපි කැමති නැහැ කවුරුත් වැරදි කියලා කියන්නේ. දැන් නම් ඉතින් පිරිසක් මැද හොඳ කිව්වත් වැරද්දක් කිව්වත් දෙකම එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රශ්නයක් ඇත්තෙත් නැහැ. නමුත් සාධාරණ ලෙස කිව්වොත් එහෙම නෑ. ඒකනම් සාදු කියලා බහර ගන්නම විශේෂයෙන් පුළුවන්. ඒ නැතත් ඒක එච්චර ප්‍රශ්නයක් නෙවෙයි. නින්දා පහස හරි එහෙම නැත්තම් මේ ලාභාලාභ හොරි අසායස හරි ඒක එච්චර ප්‍රශ්නයක් කරගන්න තමන්ට උවමනාවක් නැහැ. ඉතින් අපි මේ පිටින් අපි කොතරම් හැඩගැහෙන්න උත්සාහ කළත් අපි බලන්න ඕන අපේ ගැඹුරුම සිත කොතනද තියෙන්නේ. ඒක තේරුම් ගන්න. එතකොට තමන්ට පුළුවන්කම තියෙනවා තමන්ගේ ආත්ම දෘෂ්ටිය, සක්කාය දිට්ඨිය මෙතනින් පලවා හැරලා තමන්ට තනියෙන් ජීවත් වෙන්න පුළුවන්. සක්කාය දිට්ඨිය කසාද බැඳලා නෙන්නේ නේද? ඒ නිසා ඒ සක්කාය දිට්ඨිය කියන එක ඉවත් කරලා දාන්න තමන්ට තනියෙන් ජීවත් වෙන්න පුළුවන්. ඒකොට ඒකීය පුජ්‍යලේ තෝ පුජ්‍යලේක් නෙමෙයි, ඒකීය පුජ්‍යලේ බවට පත් වෙනවා, තනියෙන් වාසය කරන පුජ්‍යලේ බවට පත් වෙනවා. එහෙනම් අදට අපි වැඩසටහන අවසන් කරනවා. හැමදිනාටම තෙරුවන් සරණයි.